දැන් චුට්ටක් හිතලා බලන්න මෙහෙම දෙයක්. ලෝකේ රූප ඕන තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා ලෝක සත්‍යය බලනවා. බලන්නේ කොහෙන්ද? ඇහි. ඇහැ හොඳට පේනවනම් රූප වැලිය හැකි. ඇහැ පේන්නේ නැත්නම් එහෙම රූප පේනවාද කොච්චර තිබුණා? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත් අන්ධයාට මොකටද? අන්ධයාට ඇස්සර කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නැහැ. අන්ධයාට රස බලන්න බැහැ, ආස්වාද ලබන්න බැහැ රූපෝලි. එහෙනම් ඇස තිබුණට මදි. රූප තියෙන්න ඕන. රූප තිබුණට මදි ප්‍රධාන ඇස තියෙන්න ඕන. ඇස නැත්නම් එහෙම රූප තිබුණත් වැඩක් නැහැ, ආස්වාද ලබන්න බැහැ. චක්කු විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. චක්කු සංස්පර්ශයක් ඇති වෙන්න විදියකුත් නැහැ. චක්කු සංස්පර්ශයෙන් ජනිතවන්නා වූ වින්දනයක් වේදනාවක් හටගන්න විදියකුත් නැහැ. එහෙනම් 1000ක් ස්විච් අතර මේන් ස්විච් එකක් තියෙනවා. ස්විච් 1000කින් එක වහිනට ලීසිම ක්‍රමේ තමයි මේන් ස්විච් එකේ ප්‍රධාන ස්විච් එක වහන්නේ. පැවානි කොක්කොම නිමෙන. එහෙනම් එකයි හරියට දැනගන්න ඕන. ඇස හටගන්න හැටි, ඇස නැති වෙන හැටි, ඇසේ දුකයි. ඇසේ දුක ඉස්සෙල්ලා දකින්න ඇස පෙළෙන හැටි දකින්න ඕන. ඒ වගේම තවත් එකක් තියෙනවා. කන පිළිබඳ සියල්ලක් අපි කිව්වා. කන ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සජා වේදනා කියන. දැන් ශබ්දය කොච්චර තිබුණත්, කොච්චර මිහිරි ශබ්ද ලෝකේ තිබුණත් මිහිරි ශබ්දයටයි ඇලින්න හොයන්නේ ඔක්කොම කරන්නේ. මනවඩන ප්‍රියමනාප ශබ්ද. ඒවා කොච්චර ලෝකේ තිබුණත් කන් මිහිරි නම්, කන් ඇහෙන්නේ නැත්නම් ඌට වැඩක් නැහැ. ඌට ආස්වාද විඳින්න බෑ ශබ්දේ. ඊළා සෝත විඥානයක් ඌට පහළ වෙන්නේත් නැහැ. සෝත සම්පස්සයයි ලෝකේ යමක් ඇත්නම් ඒක පහළ වෙන්නේත් නැහැ. සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාව කියලා යමක් වේනම් ඒක පහළ වෙන්නේත් නැහැ. ඒ මොකද කන තියෙන්න ඕනේ අපට. ඇයින කන. නිකම් පිට තිබුණාට බෑ. කම් පිටි තිබුණාට බෑ. ඒ වගේම තවත් කියන නාසය පිළිබඳ සියල්ල. ලෝකෙ කොච්චර මිහිරි සුගන්ධයන් තිබුණත් ආස්වාද විඳින්න බලාපොරොත්තු වුණත් යම් කෙනෙකුට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ගියාන. නාය අක්‍රීය වුණාන. එන ගානේ ඉන්ද්‍රිය අක්‍රීය වුණාන. යාට කොච්චර ලෝකේ සුවඳ වර්ග තිබුණත් ඇති වැඩක් නැහැ ආස්වාද විඳින්න බෑ. ඒ ගන්ධය ඇසුරු කරලා ප්‍රියමනාපයක් ගන්න බෑ. ඒ වගේම ගාන විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. නැහේ නැත්නම්. ගාන ඉන්ද්‍රිය නැත්නම්. ගාන සංපස්සයක් පහළ වෙන්න විදිහක් නැහැ. ගාන සංස්පර්ශයෙන් හටගන්න වේදනාවක් පහළ වෙන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ අනේ හරි සුවඳයි කියලා එහෙම ගන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් නාසයේ නැත්නම් ගානේන්ද්‍රිය මේකට මූලික වෙනවා. අනික තමයි දිව පිළිබඳ සියල්ල. දිවහා ඉන්ද්‍රිය රස දිව වගේ අය ඔය කියන කතා කරන දිව නෙමෙයි. රහ දැනෙන දිවක් තියෙන. රසේන්ද්‍රිය. අනේ රසේන්ද්‍රිය නැත්නම් එහෙම රහ දැනෙන්නේ නැහැ. රහ දැනෙන්නේ නැත්නම් ලෝකේ කොච්චර මිහිරි රසවත් දේවල් තිබුණත් කෑමට කවදාවත් එයින් ප්‍රයෝජනයක් ගන්න බෑ, ආස්වාද විඳින්න බෑ. එහෙමනම් රසය කොච්චර තිබුණා ලබන්න බැරුවා වාගේම ජීවහා විඥානය පහළ වෙන්න ක්‍රමයකුත් නැහැ. ජීවහා සංස්පර්ශයක් පහළ වෙන්න ක්‍රමයකුත් නැහැ. ජීවහා සංපස්සින් ජනිත වන වින්දනයක් වේදනාවක් පහළ වෙන්න විදියකුත් නැහැ. ඒ වගේම කය පිළිබඳ සියල්ලටයි ඉති කොටසක් තියෙන්නේ. කය පිළිබඳ සියල්ල. මේ කයට ස්පර්ශ දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම. කිසිම ආස්වාද සුවයක් දැනෙන්නේ නැතුව ගියා නම්. ඒ කය පිළිබඳව. මේ ස්පර්ශ ගන්න නැත්නම් මේ පොට්ටබ්බ කියලා කියන්නේ කයට ආස්වාද ගන්න ප්‍රියමනාප ආස්වාද දෙන දේවල්. සුව මිහිර සුව ස්වභාවයේ සුව පහත ඇති කරන දේවල්. මේවා කොච්චර තිබුණත් ඒ තිබෙන දේවල් වලින් සුව පහස ලබන්න පුළුවන්කමක් නැහැ. කයට පහස දැනෙන්නේ නැත්නම්. ඉතින් කාය විඥානය හටගන්න විදියකුත් නැහැ. කාය සංස්පර්ශයක් කියලා විඥාන නිසා හටගන්න ස්පර්ශයක් හටගන්න විදියකුත් නැහැ. ඒයි ජනිත වෙන්නා වූ සුඛ වේවා දුක්ඛ වේවා උපේක්ෂා වේවා කාය වින්දනයක් හටගන්න විදියකුත් නැහැ. කාය නැත්නම් එකක්වත් නැහැ. එන තවත් එකක් තියෙනවා. මන යම් තැනක නැත්නම් මන පිළිබඳ සියල්ල හටගන්න විදියකුත් නැහැ. එනම් ධර්මිය කොච්චර තිබුණත් මන නැත්නම් ඝට්ටණය කරගන්න බෑ. මනෝ විඥානයක් හටගන්න විදියක් නැහැ. මනෝ සංස්පර්ශයක් හටගන්න විදියකුත් නැහැ. මනෝ සංස්පර්ශයෙන් හටගන්නා වූ වින්දනයක් මානසික වින්දනයක් හටගන්න විදියකුත් නැහැ. එහෙනම් ප්‍රධානම කාරණයක් තියෙනවා. පාලක වැදිරිය වගේ තියෙන මොනවද? ඇස නැත්නම් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය හය. ලෝකේ සියල්ලෙන් ප්‍රධානීය. ඔන්න ඔය ටික ගැන ඉතල දකින්න ඕනේ. කායානුපස්සනා සතිපට්ඨානෙ දුන්නේ ඔන්න ඔකට. කායානුපස්සනාවෙන් බලන්නේ ඔය ටිකේ හැටි. මේ කයේ හැටි. කය කියන එක කොහොමද? එහෙනම් ඉතලා බලා ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි රූපස්කන්ධයට අයිති වෙන්නේ. ඔය රූපස්කන්ධයට ආසා කරපුවාම රූප උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුවාම චන්දරාගයෙන් බැඳුනහම රූප උපාදානස්කන්ධය. ඔන්නෝගේ ආධ්‍යාත්මික රූප කිව්වේ ඔය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ පහට. දැන් මේක හොඳින් තෝරා ගන්න ඕන. එතන මොකද්ද තෝරා ගන්න? මෙයා පෙළෙනවා. අයිකොලොස් ගින්නකින් පෙළෙනවා. එහෙනම් මෙන්න මේ පෙළෙන ගින්න තෝරා ගන්නක අපිට යථාර්ථය අවබෝධ කරගන්න බෑ. මොකක් නිසාද? අත්සුතවා පුතජනෝ කියපු ඉන්ද්‍රයන් වහන්සේ දේශනා කළ මේ යථා ධර්මයේ තේරුම් ගත්තේ නැති, ශ්‍රවණය කළා අවබෝධ කරගත්තේ නැති අය මේ දහම් නොදන්න නිසා ලෝකයේ මාර මුලාවකට රැවටෙනවා. මේ මාර මුලාවකට රැවටිලා මේ ආස්වාදීව මහා වටිනා දේවල් කියලා ඒවට බැඳෙනවා. ඒවැන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොනවටද බැඳෙන්නේ? මනවඩන රූප, හරි ආස්වාදයෙන් රූප තියෙනවනම් මේ ඇහෙන් ඒ රූප බලලා ඒ ලැබෙන ආස්වාදයේ හරි වටිනා දෙයක් කියලා ඒකට බොහෝම තදින් ඇලුම් කරනවා. ලක්ෂණ බලන් දැත්නම් කොච්චර හොඳද? ලක්ෂණ දේවල් බල බලා ඉඳත්නම් මම හරි පිංකාරී. මම කොච්චර පිං කරලා තියනවද ලක්ෂණ දේවල් බලන්න? මගේ ඇස් පිං කරලා තියනවා කියලා පෙලක් අය මෙහෙමත් කියේ. ඒ තරම් හරි ආසයි ඇස් වලට. මොකද ලක්ෂණ දේවල් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හේතුවෙන්. මෙන්න මේ ලක්ෂණ කියන ප්‍රියමනාපේට ආසා කරනවා. මෙන්න මේකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියන එකේ සුඛ වේදනා කියන කොටස. එනම් මේ ඇහැට රූපයක් පෙනුනහම චක්කු විඥානයක් පහළ වෙලා ඒ චක්කු විඥානයෙන් පෙනීමට යොමු වෙලා සංස්පර්ශ කියලා කියන්නේ ඔය වටිනාකම හිතට අරගෙන ඉවරලා හිටන් ඒ රූප ලස්සන බලන්න ස්පර්ශ කරනවා, දර්ශනය කරනවා. අන්න එහෙම දර්ශනය කරනකොට ඒකට කියනවා චක්කු සම්පස්සේ. අන්න එතකොට දැනෙන්න පටන් ගන්නවා. ලක්ෂණ එකක් දැක්කහම මොකද කරන්නේ? අන්න බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා. බොහෝ ප්‍රියමනාපේ. මම කැමැත්ත ඉෂ්ට වුණා. කැමැතිසිය හම්බ වුණා කියලා. අන්නේ ලක්ෂණට ප්‍රියමනාපේට වැදෙනවා. ඊතර බැඳුනහම මොකද වෙන්නේ? අල්ලගන්න නම් කවදාවත් හම්බෙන්නේ නැහැ. අනන්ත සංසාරේ පටන් මේ දක්වා ලක්ෂණක් අල්ලගන්න කාටවත් පුළුවන්කමක් උනේ නැහැ. ඇහැට පෙනෙනවත් එකලම් ඊ අවස්ථාව ගිවිල යන ඉක්ම යන ඉක්ම යනකොට ලක්ෂණේ ආස්වාද මාත්‍රයක් දීලා ඉක්ම යන දුන්න ආස්වාද මාත්‍රයක් ඒකලා ඉක්ම යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අල්ලන්න ආයි බැරි නිසා නැවතත් ඒ ලස්සන එකක් ආයිත් බලපන්. ආයිත් බලලා හිටන් කොහොම හරි යන්නේ ලස්සන පාර ආයිත් නැවතත් ගනින් කියලා අසහනකාරී මානසිකත්වයෙන් ඉදිරියට පොළඹවනවා. මෙන්න මෙහෙ පෙළවෙනකොට යාට දතල කරන්න බෑ මේ ගමන. යායේ ආස්වාදයේ බලන් ඉන්න ඕන. ආස්වාදයේ පස බල හවා යන්න ඕන. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔව් ඒ නිසා මේ ඇහැට වටිනාකමක් දෙනවා හරියට. මොකද එකපාරක් බලලා ආස්වාද ලැබලා ඇති වුණේ නැහැ. තවත් ඇහි ප්‍රයෝජන ඉදිරියට තියෙනවා. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙලා මේ ඇහැ නිපදවා ගන්න කටයුතු කරනවා. පෙර භවයේදී එසේ කරගත්තා වූ හේතුවක ඵලයක් වශයෙන් දැන් මේ භවයට ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයක් පහළ වෙලා තියෙනවා. ඒකක් පසුව විග්‍රහ කරගන්න ඕන තව සල්ප වේලාවක. එතන මෙන්න මේ ටික පහළ වුණාම මොකද වෙන්නේ? මෙන්න මේවා තමයි ಜಾති. මේ ලෝකේ ಜಾතිනවන දෙයක් නැහැ. දැන් මොනවද අපි තියෙන ಜಾති? අපිට පහළ වෙලා තියෙනවා මේ මම කියන කොටසේ ඇත් ಜಾති තියෙනවා. කන් ಜಾති, නාසයේ ಜಾතිය, දිවජ ජාතිය, කයජ ජාතිය, මනජ ජාතිය. ප්‍රධාන ජාති හයක් තියෙනවා මේ එක ජාතිය කියන එකත් තුල. මෙන්න මේවා ජාති ගිනි වලින් දැවෙනවා. දැන් හොයන්න ඔය ජාති ගිනි මොනවද? මොකටද මේ හොයන්නේ? පෙළෙනක බලන්න. නැන අනිච්ච බලන්න. දැවෙන හැටි පෙළෙන හැටි දැක්කම ඒ දකින්නේ අනිච්ච. ඔනි තෝරගන්න ලෝතර බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන්නේ එහෙම. අනිච්ච පෙන්නේ බුදුරජාන් වහන්සේ පෙළෙනවා කියලා. එහෙනම් බල ඇහැ පෙළෙන්නේ කොහොමද? ඇහි අනිච්චතාවය දකින්න ඕනේ. ඇහැ ඉතිර නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අංශු මාත්‍රයක් විතරයි. ඇහැ පෙළෙන හැටි දකින්න ඕනේ. කොහොමද මේ ඇහැ පෙළෙන්නේ? පොඩ්ඩක් ඉඳලා බලන්න. අපිට අමතක කාලයක් තියෙනවා මේ ඇහැ කොහෙන්ද අපිට හම්බ වුනේ? අපේ වයස පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ වයස. ඒ වයසත් එක්ක අතීතයේදී යන්න හිතෙන්. මේ ඇහැ තිබුණේ කවද්ද? නොතිබුණේ කවද්ද කියලා බලන්න. බලන්න තමන්ගේ වයස තම තමන්ට වැටහි. ඒ තමන්ගේ වයසට අනුකූලව බලන්න. ඒ වයස ගියහම කොහෙද හිටියේ? තමන් මව් කුසේක හිටවු කාලයක් තියෙනවා. මව් කුසේ මාස 7ක් 8ක් 9ක් ඉන කාලේ අපි දන්නේ නැතුවට ලපෝටි ලදරු ඇහැක් හැදිලා තිබිලා උණ්ඩියලා ඉන්න ශරීරයක තිබිලා තියෙනවා. තව ටිකක් ඈතට යන්න යන්න බොඳ වෙච්ච මස්සැදල්ලක් වාගේ තිබිලා තවත් ඈතට යනකොට එහෙමත් තිබිලා නැහැ. අන්තිම කියලා මාස 9ක් 10ක් ඈතට ගිහින් බලපුවා. ඇහැ තියා ඇඟක් තියා මොකුත් තිබිලා නැහැ බඩ ඇතුලේ. එහෙනම් කොහෙන්ද මේ පටන් ගත්තේ හැදෙන්නේ? අපි හැදෙන හේතුව ඊළාට බලමු. හැදුන අවස්ථාව ගැන බලමු. ඉස්සෙල්ල කලලයක් වැනි ඉතාම කුඩා සෛලයක් මුල් කරගෙන පටන් ගත්ත විදි පොකුරක් වායි ක්‍රමක්‍රමයෙන් ආ සෛල පොදියක් වැඩිලා ඒකෙන් පටන් ගත්ත ගමනක තමයි මස් වැදැල්ලක් වෙලා ඒකට ඔළුව කියලා කොටසක් වෙන් වෙලා අතපයලට කෑලි වෙන් වෙලා ඔළුවට ඒ සිදුරු වෙන් වෙලා යන්තමට හැදිලා මාස 3-4 යනකොට මේ ඇස් දෙක ආරම්භයේ ඇවිදින් තියෙනවා. එතන පටන්ගෙන හැදෙනකොට මොනතරම් පිළීම් වලට ලක් වෙලා තියෙනවද අපි දන්නේ නැති හරි. බැලි වෙලා හරි මේ ඇඟ පෝෂණය වෙන්න අවශ්‍ය කරන හත ධාතු අඩු වුණා නම් මවුට මේක දුර්වල වෙනවා. ඇහැ ඕන හැටියට හටගන්නේ නැහැ. නිරෝගීව හටගන්න විදියකුත් නැහැ. ප්‍රබෝධවත් හටගන්නේ නැහැ. දුර්වල වෙච්ච හැක් හටගන්නවා. මවුට අසනීපයක් එහෙම හැදුනා නම් තදබල විදියට හරම්ප වෙන්නේ අසනීප හැදුනා නම් බොහෝ කොට. ඒ විලාවේදී අර බඩේ ඉන්න දරුවාගේ ඇස් දෙක අන්ධ වෙනවා. පේන්නේ නැතුව යනවා. ඇයි මැරෙන්නේ? එහෙනම් ජීවිත කාලයක් අන්ධයෙක් හැටියට ජීවත් වෙන්නයි වෙන්නේ දරුවාට. පොඩි පිළීමක්ද පටන් ගන්න ඇස් දෙක නිසා. උපත ලැබුණා ලෝකෙට බිහි වුණා ඇත් දෙක නැහැ. එතන පටන් ගෙන අවුරුදු 60-70-80-90 ජීවත් වෙනවද ඒ තාකල් ඇත් නැති පිළීමේ පෙළෙනවා පොඩි පිළීමක්. ඇත් දෙක නිසාම වෙච්ච දෙයක්. ඇත්තක අවශ්‍ය දෙන්න ඇත්තක නැතුව හැමත් පිළිනො. එහෙනම් ඒකත් පිළීමක්. සමහර දර උපදින දරුවගේ ඇස අඳුරුයි. අවශ්‍ය කරන රස ලැබිලා නැහැ. අවශ්‍ය කරන පෝෂණී වෙලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඇස් අඳුරු වෙනවා. පිනීම අඩු වෙනවා. ලාභාල කාලයෙන් පිනීම අඩු වුණා නම් ඒකත් විශාල පිළීමක්. මේ විදිහට බිහි වුණ තැන්පටා මොකද වෙන්නේ? මේ ඇත් දෙකට අවශ්‍ය කරන ආහාරයේ පෝෂණය නොලැබුණා නම් මේ ඇත් දෙක ඒ දුර්වල වෙනවා. දැවිල්ල හැදෙනවා. කබ කඳුළු ගලනවා. ජරා වෙනවා. ඒතර ඇත් දෙක නිසා හටගන්නා වූ දැවිලි කැක්කු කෙලවරක් නැතුව යනවා. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. මේහෙම පිළිවිලි යනවා. ඒ වගේ මේ ඇත් දෙක පෝෂණය කරන්න ඕනේ. ඇහැට අවශ්‍ය කරන රස ධාතු ආහාරයෙන් දෙන්න ඕනේ. ඒක නොලැබුණා නම් ඊට ඇත් දෙක තමාරු. ඇත් ක්ලාන්ත වෙනවා. නොපෙනී යනවා. නුයි කාබාදයන්ට ගොදුරු වෙනවා. ඊ වගේ මෙතෙන් පටන් ගිහින් අපි කතාවට කියන ඇත් දෙක වාගේ ආරක්ෂා කරගන්න කියලා. මොකද? කොයිතරම් ආරක්ෂා කරන්න ඕනේ. ඊතාව මුරුදු ඉන්ද්‍රියක්. බැරි වෙලා හරි අතේ නියපොත්තක් වැදුනත් ඇහැ අන්ධ වෙනවා. ඒ වගේම මොනවා හරි අමුල දෙයක් එහෙම වැරිලා හරි ඇහැට විසුණුනොත් එහෙම අන්ධ වෙනවා. අලුතරමේ හුණු ටිකක් කනකොට හුණු ටිකක් විසුණා නම් ඊට ඇහැ අන්ධ වෙනවා. හැම විදියෙම පරිස්සම් කර කර ඉන්න ඕනේ. එහෙනම් පොඩි දාහයකින්ද මෙඩිය කරන්නේ. ආසාවන්ට ලොල් වෙලා ලස්සන ලස්සන කියකි ඒ පැත්තට හිත තියාගෙන ඉන්නකොට ඇහැ නිසා විඳින්නා වූ දාහේ පිළීම අමතක වෙනවා. මෙන්න අවිද්‍යාවක හැටි, මෝහයක හැටි. පිළීම මෝහය නිසා වැහිලා තියෙන්නේ. අනිත්‍ය වැහිලා කිව්වේ ඒකයි. අනිත්‍ය විඳිනවා, අනිත්‍ය වැහිලා දුක් විඳිනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. ඒක විඳිනවා. අනිත්‍ය බව වැටහින්නේ, පිළිනවා කියලා වැටහින්නේ. ඒ මොකද ලස්සනකට හිත ගිහිල්ලා ලස්සන බලන්න ඇස් දෙක කොච්චර වටිනවද කියේ ඉන්නවා මිස ඇහැ කියන්නේ මොකද්ද? ඇහි පිළීම ගැන හිතීමක් නැහැ. යථාර්ථය දකින්නේ නැහැ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මොදල හිතලා බලනකොට මේ විදියට බැරි වෙලා හරි කවුරුවත් අතප්පය දික් වෙනකොට ඇඟිල්ලක් වැදුනත් ඒත් ඇති මේ ඇහැ කල වෙලා අන්ධ වෙලා යන්නේ. එහෙම නැත්නම් යම් කිසි වසවිස බේතක් ඇවුනත් ඒකත් ඇති අන්ධ වෙන්නේ. අම්ල වැනි දෙයක් විසි වුණත් ඇති. එහෙම නැත්නම් විස ගෑස් එකක් වැදුනත් ඇති. කීයක් දහසක් මාරකොලින් බේර බේරද ජීවිතයක් අවසානයේ නිකන් ඇහැ වේලා ගන්න. ඊළඟ ඉතින් කොච්චර බයකින්ද ඉන්නේ? ඇත්තකට කරදරයක් වෙයි කියන මහා බයකින් තැවෙනවා තැවෙනවා. ඒවත් තැවිලි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ඇහැ නිසා කොච්චර තැවි තැවි ඉන්නවද? පෙළෙනවද? ඒ වගේම හැට සීතලත් පෙළෙනවා. උෂ්ණියාවත් පෙළෙනවා. ආහාර දුර්වලකමිනුත් පෙළෙනවා. ලෙඩ රෝගවලිනුත් පෙළෙනවා. කාගෙන් හරි ඇති වෙන ආපදාවන්ගෙනුත් පෙළෙනවා. හතුරු කරදර වලින් පෙළෙනවා. රෝහික ආකාර බාධක වලින් පෙළෙනවා. වසවිතක් ශරීරගත වුණොත් ඒ විදිහ අසන්ද වෙනවා. මේ ඔක්කොම කරගෙන හිටියත් මොකද වෙන්නේ? අවසාන වෙනකොට කොච්චර යකගෙන හිටියත් මැදි වායද පයින්වල පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අමහරාට බොහෝ අය මැරෙනකොට අන්ධ වෙලා මහලු වෙලා මැරෙන්නේ. මොනවත් පේන්නේ නැතුව. කොච්චර ප්‍රතිකර්ම කළත් පිළීම නවත්තන්න බැහැ. බලන්නේ නැති නිසා මේ පිළීම වැටහෙන්නේ. මෙන්න මේ විදිහට පෙළෙන හැටි දකින්න ඕනේ. එක අත්බැවක නෙමෙයි මේ පෙළුනේ. අනන්ත අප්‍රමාණ අත්බැවවල ඉපදීපිලි ලැබුව හැම හැකටම මේ ටික සිද්ධ වුණා. පිළිපිලි මොකද්ද කළේ? මොකටද මෙයා ඉපදෙව්වේ? ලස්සන බලන්න නැත්නම් කොච්චර හොඳද? ඕක තමයි හිතේ තිබුණේ. ලස්සන බලලා ඇති වුණාද? ඇති වුණේ නැහැ. එහෙනම් මේ ලස්සන බලන්න තිබිච්ච ආසාව ඇමක් වෙච්ච හැටි බලා ගන්න ඕන. පිළින හැටි දකින්න ඕන එකින් එකට. දැන් මේ විග්‍රහ කළේ මොකද්ද? ඇහැ නැවති ජාතිය පහළ වෙච්ච තැන්පටන් විදින ජාති ගින්න. ඇහැ නැවති ජාතියට උරුම වෙච්ච ගින්නක හැටි. යම් ජාතියක් ගොඩ නැගුණා නම් ඒ ගොඩනැගිච්ච ජාතිය ඒකාන්තයෙන් ජරාවට පත් වෙනවා. ඒ ජාතිය ජරාවට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? උපදින උපදින හැම ඇහි ජාති ස්වභාවයක්ම මොහොතක් ගානේ වැහැරි වැහැරි යනවා. ලෙඩක් වුණාමත් වැහැරෙනවා, ජරා වෙනවා. මහලු වෙන උටත් ජරා වෙනවා. මේ හැම අවස්ථාවක් ගානේම ජරාවට පත් වෙනකොට ඇහැ හොඳට තියෙනවා නම් හොඳයි කිය කී විදියට අනේ මගේ ඇහැට මෙහෙම දෙයක් වෙනවනේ. ඉතින් මේ හැම ජරා ගින්නක්ම දරන්න ඕනේ. ඒවා 10ක්. පිලිපිලි ඇහැ රකින්න ඕනේ. පෝෂණය කරන්න ඕනේ. හොදන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. මුළු ජීවිත කාලයක් තුරම වැඩේ කරන්න ඕනේ. ජරා ගින්නෙන් පෙලෙනවා. අවස්ථාවක් අවස්ථාවක් ගන්නේ ඇහි ස්වභාවයන් මරණයටපත් වෙනවා. අවස්ථා මරණ. පිරිපෙනී තියෙන හැ බලායිද්දී වෙනස් වෙලා යනවා. ආයි පෝෂණය කරගොහම ආයි පෝෂණය වෙනවා. දුන්න ආහාරය ගෙවිලා යනවා. ගෙවිලා ගියාම ඒ අවස්ථාව ඉක්ම යනවා. නැවත පෝෂණය නොදුන්නොත් මැරෙනවා. එහෙනම් මැරෙන්න වැරෙන ගානේ පෝෂණය කරනවා. පෝෂණය කරන කෙනෙක් ගෙවිලා යනවා. එහෙනම් අවස්ථා මරණ කෙලවරක් නැහැ. මෙන්න මේ විදිහට අවස්ථා මරණේ මරණේ බේර බේර තමයි හැම කෙනාම මේ ඇත්ත එක අරන් ඉන්නේ. ජීවිතය අවසන් වෙනකම්. මෙහෙම ගිනහල අවසානයේදී මොකද වෙන්නේ? මොන විදිහෙන්වත් බේරන්න බැරුව ස්වභාවිකින් සම්පූර්ණ අජීවී වෙලා කුණු වෙලා යන තත්ත්වයටපත් වෙනවා. හැරෙනවා. එදාට මොකද වෙන්නේ? ධාතු හතරෙන් හටගත් ඇහැ ධාතු හතරට වෙන් වෙලා යනවා. ආපෝ ධාතු ආපෝ ධාතුවට, තේජෝ ධාතුව තේජෝ ධාතුවට, වායෝ ධාතුව වායෝ ධාතුවට, පඨවි ධාතුව පඨවි ධාතුවට ගියා. ඇහැ තිබුණාද කියලා දැන් නැහැ. එහෙනම් ධාතු හතරකින් නොතිබිච්ච ඇහැ හටගත්තා. පිලිපිලි කාලේ ගෙවලා ධාතු හතරට ආපහු ගියා. තිබිච්ච ඇහැකුත් නැහැ, හැකගත් ඇහැකුත් නැහැ. මෙන්න ඇහි ස්වභාවය. ඔන්න ඔහොම තමයි කන. මෞකුසේ පටන් ගෙන හටගත්ත කනත් ඔය විදිහයි. මෞකුසේදී යම් කිසි විවිධ ආබාධ හැදුනහම, විවිධ පෝෂණ දුර්වලතාවයන් මෞට ඇති වුනහම, හැදෙන දරුවාගේ කන් ඇහෙන්නේ නැති වෙනා බීරෙක් වෙලා උපදිනවා. අවක් හේතුන්ගත් තියෙනවා. එයා පස්සේ අපි විග්‍රහ කරන්න ඕන. මෙයා බීරි වෙලා උපන්නොත් එහෙම බීරෙක් වුණාට මැරෙන්නේ නැතුව උපදිනවා. අවුරුදු 60 70 80 90 hari ජීවත් වෙන්නත් වෙනවා. ජීවත් වුණොත් එච්චර කාලෙත් ඉන්න පුළුවන්. හැබැයි කම්බීරි වෙලා ජීවත් වෙන කෙනාට විශාල පිළීමක්. මේ ලෝකේ නිකන් ජීවත් වෙන්න බෑ. එකින් එක අන්‍යෝන්‍ය ආධාරයක උතෝනේ උපන්නා නම් ජීවත් වෙන්න. පෙනීම ඕනේ, ඇහිම ඕනේ, ගඳ සුවඳ දැනීම ඕනේ, රහ දැනීමක් ඕනේ, ස්පර්ශ දැනීමක් ඕනේ, යන්නෙන්න ඕනේ, ක්‍රියාකාරී හැකියාවල් ඕනේ. ඒවා එකක් හෝ දුර්වල වුණොත් ඒ ජීවිතය ගත කරන්නේ මහා පිළීමකින්. එනා එහෙම වල පෙලෙන්න මුළු ජීවිත කාලය පෙලෙන්න මේ මෞකුසේදිමත් හේතු වේ දෙනවා. ඒ වගේමයි දිව නාසයේ ශරීරයේ මේ හැම ඉන්ද්‍රියයක් යනම හිතලා බලන්න ඔය ක්‍රමයට. ඔය ඇස කන දිව නාසයේ ශරීරයේ කියන ඉන්ද්‍රිය පහ ආහාරයේ පෝෂණය අඩුනොත් ඒ ආකාරයෙන් දුර්වල වෙනවා. ශක්තිය නැතිලා දුර්වලලා ලෙඩ වෙනවා පොඩ්ඩක් ඇහෙනා. එහෙම තත්ත්වෙටපත් වෙනවා. මෞකුසේදී ඒ කියන්නා විදිහ කරගෙන කොහොම හරි ඉපදුනත් එතන පටන්ගෙන මොහොතක් මොහොතක් ගානේ ඇහැට කනට නාසයට දිවට කයට ඉන්නව බාධක එකින් එක කොච්චරද කියලා බලන්න ඕනේ. සීතල නිසා පෙලෙනවා, උස්නේ නිසා පෙලෙනවා, බඩගින්නෙන් පෙලෙනවා, විපාකයෙන් පෙලෙනවා, දෙද රෝග වලින් පෙලෙනවා, හතුරු කරදර වලින් පෙලෙනවා, කැඩේ බිඳේ විනාශ වෙයි කියලා බයෙන් පෙලෙනවා, කඩයි බිඳී විනාශ කරයි කියලා බයෙන් පෙලෙනවා, කැඩී බිඳී විනාශ වී යනකොට අඬනවා, ශෝක වෙනවා, පෙළෙනවා. මොනවා කරත් කරන්න දෙයක් නැහැ. ඒවට උරුම දේ ඉන නිසාම ඒ කියනවා පිළීමට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. එකාත් බෑවක නෙමෙයි, අනන්ත අප්‍රමාණ සංසාරේ කය නිසා ඒ පිළීම ලැබලා තියෙනවා. නමුත් ඔක්කොම අමතක කරලා මොකද කරන්නේ? ලස්සන රූප බලන්න, මිහිරි ශබ්ද අහන්න, හොඳ සුවඳ ආග්‍රහණය කරන්න, හොඳ හොඳ රස විඳින්න, හොඳ හොඳ පහඳ ලබන්න කියනවා නම් කොයිතරම් හොඳද කියලා ඒ ආස්වාදයන්ට කැමැත්තක් ඇති කරලා මේ සියලු පිළීම අමතක කරනවා. ඔච්චර අමතක කළා ඊ ආස්වාදිය මොනවද? තමල කවදාවත් තමා තුළ පිහිටන ආස්වාද එකක්වත් නැහැ. එහෙනම් ඊ ආස්වාදිය කියන්නේ මොකද්ද? අසහනයෙන් පෙළිලා පෙළිලා, බොහොම අසහනයකින් පෙළිලා බලාපොරොත්තු වෙනවා. මොකද්ද? ඊ රූපරාගයේ, ශබ්දරාගයේ, ගන්ධරාගයේ, රසරාගයේ, පොට්ටබ්බරාගයේ කියන මෙන්න මේ රාගයෙන් බලා කාම රාගයෙන් බලාපොරොත්තු වෙලා දැවි දැවි ඉන්නවා. කාම දාහයෙන් දැවෙනවා. කාම ගින්න, රාග ගින්න. මේ රාග ගින්නේ දැවි දැවි තමයි ඉන්නේ හැම වෙලේම අදහහනේ බල බලා කවදා මනවඩන රූපයක් දකින්නද ශබ්දයක් අහන්නද කොයි මොහොතේද මං ඒක ගන්නෙ? ඒක ඇදගන්නේ කවල් ළඟට කවද්ද? මගේ කරගන්නේ කවද්ද කියලා මේ විදිහට විතර දාහයෙන් දැවෙනවා. ඊව නොලැබෙනකොට අසහනෙන් පෙලෙනවා. එනම් ගෝදෙනෙක් ඉන්නේ මොකද්ද? කාම දාහයෙන් දැවෙමින්, කාමයන් බලාපොරොත්තු හැටියට නැති අසහනෙන් පෙලෙමින්. එය පිලි පිලි දැවි දැවි මොකද කරන්නේ? එවන්දු කාම වස්තුවක් ලැබුණොත් එහෙම තරගයක බැස්සා වාගේ මහා තරගයකින් පොරයක් බදිනවා. මොකද එක්කෙනෙක් නෙමෙයි කාම වස්තුවල පොර කන්නේ. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුස්සන්ට අහුවෙච්ච මස් කැටියට අනික් උගුස පොර කනවා වාගේ. ඊ පංචකාම වස්තුන්ගෙන් ආස්වාද විඳගන්න ඒවා මම කරගන්න මගේ කරගන්න එකිනෙකා තරගෙට ගහමරා ගන්නෝ, කපා කොටා ගන්නෝ, ද්වේකාකාර දුක් කරදර වේදනා විඳිමින් ඔය මහා තරගයකට බැහැලා අනන්ත දුක් විඳිනවා. එක එක පොර කක මහා බලු පොරයක් වාගේ. එහෙම කරද්දිත් මොකද කරන්නේ? ඒවට පසුබහින්න බෑ. හැම එකකට මූණ දීලා මම මේ ආස්වාද විඳින්න ඕන කියලා ඔය ආස්වාද මාත්‍රයේ හිත තියලා විඳිනවත් එක මොකද වෙන්නේ? කාලයත් එක්ක ගෙවිලා යනවා පස්සට. ආපස්සට මතක සටහනක් ආසන්න මතක සටහනක් තමයි මේ ආස්වාද කියලා විඳින්නේ. ස්පර්ශ කරන මොහොත යනකොට මේ රූපේ ගෙවිලා ගියා. ආයි අල්ලන්න හම්බෙන්නේ මතක සටහන් ළඟ ආසන්න මතක සටහන ආස්වාද වශයෙන් විඳිනකොටම කාලයත් සමග අතීතයට මතක සටහන යනවා. ආයි ඒක ආස්වාද ගන්න බැරුවාම ආයි ඉදිරියට පෙළවෙනවා. තව තවත් ආස්වාදයක් විදිහට අලුත් එකක් හොයන්න. මෙන්න මේ නිසා අලුත් එකක ආස්වාද විඳින්න නම් මොකද කරන්න ඕනේ? ඔය අසහනයෙන් පිලිපිලි, ඔය කියන්නා වූ 11 ගින්නකින් පිළෙන්නා වූ ඇස කන දිව නාසය ශරීරයේ වන කියන මේ tikai ඒකෙන ඕනෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ tikai එකතු කරන්න ඕනේ. එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ පොදි හදා ගන්න ඕනේ. පෙනෙනේවා, ඇහෙනේවා, ගඳ සුවඳ දැනෙනේවා, රහ දැනෙනේවා, ස්පර්ශ ලැබෙනේවා. මෙන්න මේ පොඩි අරගෙනවා ස්පර්ශ කරනකොට ඒවෙන් තමයි ඔය කියන ආස්වාද මාත්‍ර එකක් එන්නේ. හැබැයි වැඩි හරියක් එන්නේ මොනවද? කැප හොයාගෙන යනකොට දුක් විපාක දුක් ගිනි තමයි ඉන්නේ වැඩි හරියක්. දුක් ස්පර්ශ. මේ සියල්ලම විඳ විඳා ගැටි ගැටි අඬ අඬ හැපි හැපි මොකද කරන්නේ? ඔය අතින් ආයෙත් යනවා හොයාගෙන ඌව ඔක්කොම විඳාගෙන හරි කැප එකක් හොයන්න ඕනේ කියලා. කවදාවත් හැප එකක් අල්ලන්න බෑ. අසහනයක් වෙලා හිටන් අන්නේ අල්ලගන්න යන බලාපොරොත්තුව මොකද වෙන්නේ? නැවත වාරයක් මේ දුක්ගින්න ගොඩනගන්න හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ඇතකන දිවනාසී ශාරීරිය වන කියන මේ ඉන්ද්‍රිය ටික ඔය පහෙන් ගත්තේවා මනෙන් දුක් විඳ විඳා ගෙනියනකොට මන නිකම්ම වෙහෙසෙනවා. අර පහේ ගැටලුවට ගිහිල්ලා එකතු වෙලා පිළිනකොට පිළින්නේ මනසමයි. ඇහැ පෙරුණත් මනස පෙළිනවා, කණින් පෙරුණත් මනස පෙළෙනවා, නාසයෙන් පෙරුණත් මනස පෙළෙනවා, දිවෙන් පෙරුණත් මනස පෙළෙනවා, කයෙන් පෙරුණත් මනස පෙළෙනවා. මෙන්න මේ විදිහට පිළිපිරි යනකොට මෙන්න මේ පිළීමට කියනවා අනිච්ච. එහෙනම් දැන් තේරුණා අනිත්‍ය කිව්වට හරියන්නේ නැහැ. අනිච්ච කියන්නේ කොයිතරම් බරපතල දෙයක්ද? ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා මහණ ඇස අනිච්චයි. තේරෙනවද? ඇස පෙළෙන හැටි ඔබ දන්නවද? ඒකයි බුදුරන් වහන්සේ ඇව්වේ. පිළින හැටි දන්න නිසා බුදුරන් වහන්සේ දේශනා කරපු දහම හරියට දහම් අර්ථයෙන් එදා තිවිච නිසා ඒ මොකද්ද කියලා කියන්න දෙයක් තිබුණ නැහැ. අනිත්‍ය කියන්නේ පිළිනවා කියලා දේශනාවේ තිබිච නිසා, බුදුරන් වහන්සේ දේශනා කරලා තිබිච එක දන්න නිසා විසුණු වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මම ඒක දන්නවා හැ අනිත්‍යයි තමයි. මේක පිළිනවා නේ. ඉතින් ඒ පිළින එක හැපද දුකද? ස්වාමීනි දුකයිනේ. යද අනිත්‍යං තං දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක හොඳට තේරෙනවා. ඉතින් ওই දුක් විඳ විඳ ඉන්න ඇහැට මොකද වෙන්නේ? විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ පරිණාමය කියන්නේ එකක් පරිවර්තනය වෙනවා, වෙනස් වෙනස් වෙවි යනවා. එහෙම වෙනස් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? තමන් අකමැති සත්‍යෙට පරිණාමයෙන් ඉඳ පටන් ගන්නවා. එහෙනම් අපි අකමැති දියක් කවදාවත් නිෂ්පාදනය කරගන්න බලන්නේ. අපි හැමදේම කැමැත්තට අනුකූල දෙයක් නිෂ්පාදනය කරගන්න තමයි වැළුවේ. ඒකේ අවසානය මොකද්ද? අකමැති தත්ත්වයට පත් වෙලා පරිවර්තනය වීම. එහෙනම් එහැ නොපෙළෙන தත්ත්වයට පරිවර්තනය වෙනවා. රිදීමට කැක්කුමට පරිවර්තනය වෙනවා. මෝර මෝර ගිහිලා වයසට යනකොට වැහැරෙන්න පරිවර්තන වෙනවා. මරණය කරා යනකොට අන්තිම දුර වෙලා වැනසිලා මැරෙන්න පරිවර්තන වෙනවා. මෙන්න මේක දිනා විපරිණාම දුක. මේකත් මහ දුකක් 10ක් පෙළෙනවා. එහෙනම් මේ විදිහට පිළිපිලි යන ඇහැ ස්වභාවය ඕකන විපරිණාමයට පත් වෙනවා නම් එතකොට මේ පෙළෙනවා නම් ඒව අයිති කරගන්න හැදුවට අයිති කරගන්න කවදාවත් කාටවත් බෑ. මොකක් නිසාද? ඒව මොහොතක් ගානේ බිදෙනවා. බිනි බිදි යන එක ධර්මතාවය. ඒ සම්මතයේ වෙනසෙන දවසක් ඒකාන්තයෙන් තියෙනවා. ඒ වෙනසෙන දවසට අර පිළිපිලි බලාපොරොත්තු වෙච්ච ඇහැ සාහවඩින් දුක් වේදලා වෙනසිල යනවා මිසක් කවදාවත් ඉතුරු වෙන හරයක් නැහැ. තියාගත්තේ මොකදද? ආස්වාද විඳින්න ලැබුව ආස්වාදයේ කෝකී ලබලපුවාම මොකුත් හරයක් ඉතුරු වෙන්නේ අසාරයි. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි වෙන්නු. එහෙනම් මෙහෙම එකක් ගන්න සුදුසුද හොයන්න? මොකද අදහස? කාමීනි වැඩක් ඇත්තෙම නැහැ. මේ ඇසෙන් කිසිම වැඩක් නැහැ. යථාර්ථයේ දැන් නෑ වැටහෙනවා. මේ ඇහැ කිනකින් ගන්න හරයක් නෑ කියලා වැටහෙනවා. මෙන්න මේක දකින්න. ඔය කන ගැන මොකද හිතෙන්නේ? නිච්චද අනිච්චද? ඒ කියන්නේ මේක පෙලෙනවද නැද්ද? ඒකයි මේ අහන්නේ. පෙලෙනවා නම් අනිසි. පෙලෙන්නේ නැත්නම් නිසි. අනිච්ච වුණාම අනිච්ච විග්‍රහ කරගන්න තවත් වචන තියෙනවා. පෙලෙනවා. කුණු ගොඩක් වාගේ, ජරා ගොඩක් වාගේ, ගින්නක් වාගේ, අසූතියක් වාගේ, තරවපිරුණු ගෙඩියක් වාගේ මේ ඔක්කොම එන්නේ එක එක නා අනිච්ච වැටුණාට පස්සේ දෙන අදහස. අනේ පිළිනෙහික හැටි. පිළිනෙහික මොන හරයක්ද? පිළිනෙහික මොන හොඳක්ද? මේ කහල ගොඩවල් වාගේ, කුණු ගොඩවල් වාගේ, කාන්තාරයක් වාගේ, මුහුදු හැලක් වාගේ මේ වගේ එක එක අදහස් තව තවත් දෙන අදහස් අනුව අනිච්ච විග්‍රහ වෙනවා. අනිච්ච කියන එක තමයි එක එක විදිහට හඳුන්වන්නේ. කිසිම කැමතිය පවත්තන්නකමක් බැරි කුණු ගොඩවල්. මෙහෙම අදහස් එනවා. ඔය අනිච්ච වැටුණා වැටෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ මේ අනිච්ච කියන එකේ ස්වභාවය. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා. ඕක හොඳට නිතර නිතර ආවර්ජනය කරලා බලන්න පුරුදු වුණාම අනිච්ච වැටෙන්න පටන් ගත්ත නුවණ වැඩෙනවා. අර වැහිලා තිබිච්ච ආදීනෝ පේන්න පටන් ගන්නවා. අර මායා ආස්වාදයේ මරවුගුලක් කියලා වැටෙන්න පටන් ගන්නවා. මේ ආස්වාදී නැවති මරවුගුලට හිත තිබ්බහම මේක හට ගන්න හැටි ඊළාට දකින්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මේ ඇතකන දිවනාසී ශාරීරිය කියන නිසා හට ගන්න තියෙන මහා දුක්ඛද වැටහෙන්න පටන් ගන්නවා. ඔහොම මෙනෙහි කරනකොට ඕකට කියන නිතර අනිච්ච මෙනෙහි කරනවා. ඕක වෙයිත් කියන මෙනෙහි කරන ක්‍රමයේ පැත්තකින් තියලා ඇහැ ඉතිරි නැහැ, කනත් ඉතිරි නැහැ, නාහෙත් ඉතිරි නැහැ, දිවත් ඉතිරි නැහැ, කයත් ඉතිරි නැහැ, මනත් ඉතිරි නැහැ. එතෝ කියලා කෑ ගැහුවට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව යථාර්ථය වහලා පදේ හැඟවිලා ඇත්ත වැහිලා ගියා සාස්ෘත පස්සේ ගිහිල්ලා. ඔන්නෝකයි උනේ. එහෙනම් මෙන්න මේ විදිහට නිතර නිරන්තරයෙන් දකින්න ඕනේ මේ ඇතකල්ල දිවනාසී ශාරීරියේ මන කියන ඒවා. මේ රාග ගින්නෙන් පෙළෙන හැටි, ද්වේෂ ගින්නෙන් පෙළෙන හැටි තීලාට දකින්න ඕනේ. අපි එක එක ගිනි දකින්න ඕනේ. අපි ජාති ගින්නෙන් පෙළෙන හැටි කිව්වා. රාග ගින්නෙන් පෙළෙන හැටි අපි එකින් එක කිව්වා. බල්ලන් රහුවෙච්ච මස් කටු වාගේ, කුස්සන් රහුවෙච්ච මස් කැටි වාගේ ඒ ආස්වාද දෙන වස්තුන් කෙරෙහි පිළිපිලි දැවි දැවි දඟලන හැටි. ඒ වාගේ පොරකාරය අනිකේ කයිති කරගන්නකොට මොකද කරන්නේ? ගානවා, මරනවා, කපනවා, කොටනවා දෙන්නේ නැහැ අයිතිය. මරාගෙන මැරෙනවා. අන්තිමට එතෙට්ටම එනවා. ඇවිදිලා මොකද තව කරන්නේ? එක්කෝ මරලා හරි ගන්නවා. මගේ ආස්වාදයේ මාව ඉති කර ගන්නවා. බලාපොරොත්තුවක් ඇති වෙනවා, අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. ඊළාට මොකද කරන්නේ? ඒ විදිහට ගන්න බැරි නම් හොරකම් කරලා හරි ගන්නවා. බලෙන් මංකොල්ලෙන් හරි ගන්නවා. එහෙමත් බැරි නම් මත් කරලා හරි, දුරාවේ මත් කරලා හරි, සූදුවෙන් කාකොටා මරන්න බැරි නම් සූදුවෙන් කොටාගෙන හරි ගන්නවා. ඒක දුරාචාරයෙන් අනාචාරයෙන් හරි කමන්නේ, මම ඒ අයිතිය ගන්නවා. මොනවා හරි කරලා ගන්න. ඔය අදහසුත් එනවා. එක මම බොරු කියලා හවට්ටල මගේ අයිතිය ගන්නවා. කේලෙමින් විදෝල මගේ අයිතිය ගන්නවා. මොනවාද අයිතිය? ආස්වාද භුක්තියට අර වත්තුන්ගේ අයිති කරගන්නයි මේ ඔක්කොම කරන්නේ. පරුස වචනින් සැඩපාට පත් කරලා හරි මගේ හිමිකම ගන්නවා. ප්‍රලාප දොඩොල බොරුවෙන් හවට්ටල හරි එහෙම හරි ගන්නවා. ලෝභකම් කරලා හරි මගේ ඒවා රැක ගන්නවා. දෙවිදෙවි හරි මම මගේ තියා ගන්නවා දෙන්නේ නැහැ. එක එක මිතදිරු ගති අරගෙන වැරදි ආකල්ප අරගෙන මේවා හොඳයි කියලා අර ආස්වාදයන් පස්සේම ලෝකයා මුලා කරමින් මමත් තියාගරින් ගන්නවා කියලා ওই දස කුසලයේ කරන්න පටන් ගන්නවා. දෙල්ලමක් නෙමෙයි කරගන්න. ওই ආස්වාද මායාවට වෝචර වෙලා මේ පිළිනියා මෙහෙ පිළිපිරි තියෙනවා රැකගන්න අයිති කරගන්න. ඔය කියන්නා වූ දස කුසල් යමෙක් කළා නම් ඔය කරගත්තා වූ එකදී අධ්‍යයක කරගත් දස කුසල් වල පාපයේ ගවන්න කල්ප කෝටි සතසහස්‍රයක් දුක් විඳලත් බෑ අපාගත වෙලා. හතර අපාය දුක් විඳින්න වෙනවා. එහෙනම් ඊතරම් මහා භයානක විපාකයක් ඇති කරන්නා වූ විනාශයට පත් කරන දෙයක් ඔය ආස්වාදේ ආස්වාද මායාවට මුලා වීම. මෙන්න මේ ආකාරයේ යථාර්ථයේ දකින්නකොට මොකද වෙන්නේ? ද්වේෂයේ නිසා ලෝභයේ නිසා ඇතිවෙන්නා වූ ආදීනව දකින්න පටන් ගන්නවා. මෙන්න මේවා තමයි ද්වේෂය නිසා වෙන දැවීම. හදපපු දැවෙනවා, වෙවුලනවා, ගහමරා ගන්නවා. යුක්ති අයුක්ති මොකුත් බලන්නේ නැහැ. ගුණධර්ම කිසි දෙයක් බලන්නේ නැහැ. දෙමව්පියන් පවා ගහමරලා දාන්න හිතෙනවා. ඒ තරමට දැවෙනවා. එනම් මේ ද්වේෂයේ ආදීනව කොච්චරද? මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ. මේ ද්වේෂය කියන එක ගින්නක් බව. ද්වේෂ ගින්නෙන් පෙළෙනවා. රාග ගින්නෙන් පෙළෙනවා, දේශ ගින්නෙන් පෙළෙනවා, මෝහ ගින්න නිසා පේන්නේ ඇත්ත. හැමලීම ඇත්ත වැවුනහම මොකද වෙන්නේ? මොනවා කරලවත් නවත්තන්නේ නැහැ, පසුබහින්නේ නැහැ, යනවා දිගටම. මෝහේ වැහිලා. ඒ මෝහේ මහා ගින්න. දැන් මේ විදිහට දකින්න ඕනේ. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි කිව්වා. ඒ වගේම රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි කිව්වා. එතන මොකද වෙන්නේ? වෙටිගෙද එනකොට ඒකාන්තයෙන් ශෝකයට පත් වෙන්න වෙනවා. අනේ මට වෙච්ච දේ කවුරු මොනවා කරන්න ගියත් තියෙද? ඒ වාට හිමි ධර්මතාවයේ උරුමතාවයේ එනකොට කැඩී විදී විනාශ වී යනකොට කඩා විද විනාශ කර දමනකොට හොරු පැහැර ගන්නකොට තියෙන දේවල් වෙනසෙනකොට ලෙඩ රෝග හැදෙනකොට පඩිකිරි වෙනකොට විපාසය වෙනකොට නොඑක ආකාර වන්නා වූ ජල ගැදීමකට අහු වෙනකොට ගින්නට අහු වෙනකොට නියගය සායයට අහු වෙනකොට මේ හැම හේකින්ම ශෝකයෙන් පිරෙන්න පටන් ගන්න අනේ අපිට වෙච්චදී. ඒතර මොකද වෙන්නේ? අනේ අපිට මොකද මේ වෙන්නේ? මීට ඉස්සරත් මෙහෙම වුණා, මීට ඉස්සරත් මෙහෙම වුණා කියලා මේක දෙගුණ තෙගුණ වෙවි අතීතයේ කෙරුවත් ඇදී ඇදී ඉන්න පටන් ගන්නවා. වෙච්ච දේවල් ගැන අඬනවා, දුක වෙනවා, පරිදේවයටපත් වෙනවා. ඒතර කයෙන් වැහැරෙනවා, දරන්න බැරුව යනවා, පැත්ත වැටෙනවා, නැකිලා ඉන්න බැරුව යනවා, කායික දුකේ වෙහෙස දෙන්න පටන් ගන්නවා. මානසික වශයෙන් තැවෙනවා, දෝමනස්සේ ඉන්න පටන් ගන්නවා. මේ ඔක්කොම පෙළෙනවා. දරන්න බැරි මහා දාහයකින් හලිය හලිය උපායාසින් දැවෙනවා. බඩපපු අත ගන්නවා. දරන්න බෑ. මෙන්න මෙහෙම අනන්ත කාලයක් දුක් විඳ දුක් විඳ මැරිලා යනවා. හිමි වෙන්න දෙයක් නැහැ කවදාවත් දුක් විඳා මිස. මෙන්න මේ කියන කාරණේ හොඳට තේරලා ගත්තාම පිළිනවා කොයි තරම් නම් පිළිඳ වෙනවද මේ සත්වයේකට. සත්වයා කියන්නේ පිළීම් පිඩක්. ජරා මරණ පිටක්. ඊතර මොකද වෙන්නේ? මොහතක් ගානේ බයෙන් පෙළෙනවා. ඊ අමාරු තියෙන නිසා, මේ කරදරේ ඉන්න නිසා මට මෙහෙම දෙයක් වෙයිද, මෙහෙම දෙයක් වෙයිද, අනේ එහෙමනම් වෙන්න එපා කිය කියා. දෙයියන්ට ගිය කියත් බයෙන් පෙළෙනවා. කාට කිව්වත් වෙන්න දෙන්නේ නැති වුණාම ශෝක වෙනවා, පරිදේව දුම්න සුපායස අට ගන්න. මෙන්න මේ ආකාරي පෙළීමෙන් පිරලා තියෙන ලෝකේ අනිත්‍ය භාවයෙන් පිරලා තියෙනවා කියලා දැක්ක දාට දකින්නවා. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න අනිච්ඡය දැක්කහම ප්‍රඥාවෙන් ඔහොම දකින්න ඕනේ. අත නිබ්බින්දති දුක්ඛේ. එදාට දුකට බැඳින්නේ නැහැ. දුකේ කලකිරෙනවා කියලා ඒවා උගන්වලා තියෙන්නේ. නිබ්බින්දති කියන්නේ නොබැඳෙනු. ආයි දුකට බැඳෙන අවස්ථාව ඉවරයි ප්‍රඥාව පහළ වෙනකොට. අන්න නිවන් මාර්ග. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට මාර්ගය. දැන් මොකද්ද වෙන්නේ? ඔන්න ඔතෙන්ටපත් වුණහම තව වැදගත් දෙයක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ පෙන්නලා දුන්නා අනිත්‍ය හොයන හැටි. මෙන්න මෙහෙ පෙළෙන හැටි දකින්න ඕනේ. ආස්වාද මායාවට මුලාවටපත් වෙලා ලෝක සත්‍යය නවත්තනවා. ලෝකේ ප්‍රියමනාප දේකුත් තියෙනවා කියලා. මොකද්ද මේ ප්‍රියමනාප දේ? අන්න දැන් රවට්ටන තැන හොයන්න ඕනේ. අවිද්‍යාව රවට්ටන හැටි. අවිද්‍යාව රවට්ටනා ලෝකේ හොඳ ප්‍රියමනාප දෙයක් තියෙනවනේ, ඒක හොඳයිනේ කියලා. මේකද මේ දහමේ තියෙන හොඳ ලස්සන උපමා දීලා. කන්නන් මෙන් විස අඹපල හිස්සේ මන්සන් තොස්කර කිමපල සෙස්සේ. අපි දහම් අර්ථ එළවසර නැගිලා තිබෙච්ච හැටි. විස අඹ තියනවා යම් තැනක. අඹ රහේ භුක්ති විඳින්න ඕන කරන කෙනෙක්, පළතුරු රහ විඳින්න අඹ රහ විඳින්න ඕන කෙනෙක් මේ මී යඹ දකින්නෝ හරි රසයි. හැබැයි විස පොවලා තියෙන බව දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අවරහ විඳින්න බැදගෙනව හරි ප්‍රියමනාපයකින් අපි රස විඳින්න යනකොට බැරිලා හරි රස විඳොත් මොකද වෙන්නේ? අර විසාප කණ්ඩ වෙනවා විස කැවෙනවා. විස නොකා රස විඳින්න නම් හම්බ වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙ මොකද්ද? රස විඳලා යහතින් සුවයෙන් ඉන්න රහ විඳ විඳ රහ බල බල. කාලය විරිත ගා මොකද්ද වෙන්නේ? ක්ලාන්ත වුණා, කැරකිලි වුණා. මරණය හෝ මරණී සමාන දුකටපත් වුණා. මෙන්න විසාප කෑවොත් වෙන්නේ විසබවුවම කෑවොත් වෙන්නේ ඕකයි. තවත් උපමාවක් දේශනා කරලා තියෙනවා. මත්පැන් බඳුනක් මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. විස දාපු රා බඳුනක් තියෙනවා. මත්පැන් වලට රා බොන්න ප්‍රිය කරන මිනිස්සේ කැවිදilla. හොඳ සුවඳට රසල තියෙන රා ටික කියලා. බොහෝ ප්‍රියමනාපයෙන් බොන්න ලැහැත් තියෙනවා. දැන් ඕකට දානවා දාලා තියෙනවා වස කවුරු හරි. දැන් මොකද වෙන්නේ? ඒ බව දන්නේ නැතුව බිව්වොත් එහෙම හසදී හම්බ වුණා කියලා ඒකාන්තයෙන් අර වස විස වැඩිලා මරණය හෝ මරණය සමාන දුකට ඔහු ඒකාන්තයෙන්පත් වෙනවා. ඌට වෙරි මත ගන්න බෑ කවදාවත්. ඒ වස දාපු මත්පැන් බොන්නේ නැතුව බිව්වොත් මොකද වෙන්නේ? වස වදිනවා. මෙන්න මේ වගේ 11 කින්න නොවැදී රසාස්වාදයේ විඳින්න තිරක් නැහැ. 11 කින්න නැවති වස වදිනවා. ඒකෙන් හැදිච්ච එක තමයි රසාස්වාදය කියන එක තියෙන්නේ. විස මත්පැන් වල තිබිච්ච වෙරි වාගේ, විස බොබු අවේ තිබිච්ච පැණි රස වාගේ, මේ කියන්නා වූ 11 කින්නකින් දැවෙන්නා වූ තැවෙන්නා වූ අන්නේ කියන පෙරණේ වතුල තමයි ඔය ආස්වාදයේ මතුවෙන්නේ. එහෙනම් ආස්වාදයේ කියන එක යථාර්ථයේ දැක්කදාට මහා ගින්නක්. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ ආස්වාදයේ පස්සේ ගිහිල්ලා තමයි මුලා වෙලා තමයි මේ අද්භව විතරක් නෙමෙයි අනන්ත අප්‍රමාණ සසරියේ පටන්ගෙන මේ 11 කින්නෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ සංසාරී අනන්ත දුක් විඳලා සතරපාගත අනන්ත දුක් විඳගෙන මේ ගමනේ ඉන්නේ. වලක්වන්න බෑ, නවත්වන්න බෑ, ඉදිරියටත් යනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා ගන්නකොට මොකද වෙන්නේ? සියල්ල අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි, සියල්ල අනිත්‍යයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. මොකද්ද කිව්වේ? අනේ මේ සියල්ල දුකින්නේ පෙළෙනවා, දුකින්නේ පෙළෙනවා, දුකින්නේ පෙළෙනවා. ඕකයි මේ අනිත්‍යයි කිව්වේ. අන්න ඒක හරියට අවබෝධ වුණාම දකින්නවා. දැන් ඉතින් හරි ප්‍රඥාවක්නේ වෙලා තියෙන්නේ. දැන් මේ සියල්ල ඉන්නවාද, මේකෙන් යනවාද? තමන්ටම ප්‍රඥාවක් නැගෙන ඥානය සමග ඉදහස් වෙන්න ලැබෙන අර්ථය උතනයි එන්නේ. ඔන්න දුකින්න දැක්කහම ලැබෙන වටිනා දෙයක්. ඒක හරි අර්ථවත් වෙනවා. දුක දැක්කහම දුක හැටිය නෑ, අනිච්ච අනිච්ච හැටියට දැක්කා. ඔය දුක කිව්වේ අනිච්ච ලක්ෂණයමයි. අනිත්‍ය නම් ඒක දුකයි කියලායි පෙන්වුවේ. එහෙනම් දුක්ඛ බයත්තේ මේක වෙනව විග්‍රහ කරන්න. දුක ලක්ෂණ බණ වෙනව කියනවා. මේ අනිච්ච ලක්ෂණේ බණ කියන්නේ අනිත්‍යදේ දුකමයි. ඒක අනිත්‍ය ලක්ෂණයම කොටස. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? දැන් යා ඒ මුල් කරගෙනම දකිනවා එක දෙයක්. මේක නම් හරිම භයානකයි. මේකේ මිදෙන්න දැන් නම් හරි වැඩක් නෙවෙන්නේ. කවද්ද මේ කියන්නව දුකින්නේ මිදෙන්නේ? මේ අනිත්‍ය ගොඩෙන් මිදෙන්නේ කවද්ද? මේ පෙළීමේ මිදෙන්නේ කවද්ද? අනිත්‍යෙ මිදෙන්නේ කවද්ද කියලා ඇහුවේ මේ පෙළීමේ මිදෙන්නේ කවද්ද කියන එකයි. අන්නේ අදහස ඉන්නෙන් බලවත් වෙනවා. බලවත් වුණාට පස්සේ අන්න වත්‍යාවතේ හරවත් එනකට වැටෙනවා. දැන් මොකද්ද මේ අනිත්‍ය දකීමේ අර්ථය? උපාද වය දකින්න දොයනවා. කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා. තව ටිකක් එහාට ගියා. අනිත්‍ය දැකීමේ ඥානය පහල කරගන්නයි යන්නේ. මෙන්න නිවන් දකින්න අවශ්‍ය කෙන එක තැනකට ආවා. අනිත්‍ය අනිත්‍ය හැටියට දැක්කහම ඔහුට අදහසක් එනවා. මට මේ අනිත්‍ය වලින් මිදෙන්න ඕනේ. මොකද්ද අනිත්‍ය? සියල්ල. මොකද්ද සියල්ල? ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා, කන ශබ්දේ සෝත විඥානේ සෝත සම්පස්ස සෝත සම්පස්සජා වේදනා, නාහේ ගන්ධේ ගාන විඥානේ ගාන සම්පස්ස ගාන සම්පස්සජා වේදනා, දිව රසේ දිවහා විඥානේ දිවහා සම්පස්සේ දිවහා සම්පස්සජා වේදනා, කය පොට්ටබ්බේ කාය විඥානේ කාය සම්පස්සේ කාය සම්පස්සජා වේදනා, මන ධර්මය මනෝ විඥාන මනෝ සම්පස්ස මනෝ සම්පස්සජා වේදනා. මේ සියල්ලම විදෙන්න ඕනේ. මේ සියල්ල දුක් ගොඩයි. මේ සියල්ල පෙළෙනවා, මේ සියල්ල අනිච්චයි. මෙන්න පෙළෙනවා කිව්ව එක දැක්ක, අනිච්ච දැක්කා. දැක්කට පස්සේ එනවා ඔය අදහස. දැන් සියල්ලෙන් මිදුනේ නැත්නම් දුකමයි. දුකෙන් මිදෙන්න සියල්ලෙන් මිදෙන්න ඕන කියලා අදහස එනවා. එහෙනම් මොකක්ද ආවේ? නිවන පිළිබඳ අනුලෝමක් ශාන්තිය. මෙන්න ඉස්සලාපත් වෙච්ච එක. ඔය ටික හරියට අවබෝධ වුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කවදා හරි මම කියලා අදහසක් ආවනම් මම කියලා කියන්නේ මේ දුක ගොඩමයි. එහෙනම් මම කියන එකෙන් නිදහස් වෙන්න ඕන. එදාටයි දුකෙන් නිදහස් කියලා යථාර්ථය දැක්කල මූලික දැකීමට කියනවා අනුලෝමඥානීය නිවන් දැක්කා. මෙන්න මාර්ග අනුගාමිකය. සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ ආවේ. දැන් ඵලලාභීත්වයට යන්න නම් තව පොඩ්ඩක් එහාට යන්න ඕන ඥානීය වර්ධනය කරගෙන. ඒකෙන් මොකද කරන්න ඕන? තවත් අර්ථවත්ව දැනගන්න ඕනේ අනිත්‍යය.